seni sili daigi sube sandiavak devre hitavatuni vidasunate nidasunak nilambe bhavana madhyasthani deshana ප්‍රකාශන මණ්ඩලයේ ධර්මදානමය වැඩසටහන් මාලාවේ එක් වැඩසටහනක් පහුගිය සති දෙකක පමණ මේ වැඩසටහන පැවැත්වුණේ නැහැ. භාවනා මධ්‍යස්ථානයේ නේවාසික වැඩසටහන් සහ බාහිර භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න සිදු වූ නිසා මින් කලකට පසු විදසුනට නිදසුනක් සමග ඒකාත්මිකව සිටින ආදරණීය කල්‍යාණ මිත්‍රයනි, විදර්ශනාව පිළිබඳව පුළුල් වැටහීමක් අත්දැකීම් වලින් නොලැබුණත් විදසුන විදර්ශනා විපස්සනාව ගැන පැහැදිලි චිත්‍රයක් මේ වන විට මේ වැඩසටහන් මාලාවට සම්බන්ධ වූ සෑම දිනාටම අඩු වැඩි වශයෙන් ලැබෙන්නට ඇති. මේ සියලුම වැඩසටහන් වලට එකක්වත් නොහැර සම්බන්ධ වෙන්න අහන්න අවශ්‍ය නැහැ. එහෙම මේ අර මෙගා ටෙලිනාට්‍යයක් වගේ දෙයක් නොවේ. දහම ධර්ම මාර්ගය, මේ ධර්ම ශ්‍රවණය, දේශනය, සාකච්ඡා මේ එකක්වත් ඉබඳු මෙගා ටෙලිනාට්‍ය කොටස් වශයෙන් දිනපතා සතිපතා විකාශනය වෙන හා නරඹන ඉබඳු දෙයක් නොවේ. ද එහෙම වැඩසටහනක් නම් එක කොටසකට සවන් දෙන්නට, එක කොටසක් නරඹන්නට නොහැකි වුණාම සම්බන්ධ හොයාගන්න බැරි වෙනවා. මොකද මේ වැඩ කොටසේ සිටින සමහර චරිත ඊළඟ කොටසට නෑ, අලුත් චරිත තියෙනවා. ඉතින් මේ වගේ පූර්වාපර සන්ධි ගලපගන්න හරි අමාරුයි. නමුත් මේ දහම් වැඩසටහනක් එහෙම වෙන්න බෑ. එහෙම වෙන්නවා නම් එය මේ අවබෝධය සඳහා නම් මිට කලින් වැඩසටහන් අහලා තියෙනවද? ඒ පාඨමාලා සම්පූර්ණ කර තිබෙනවද? අර පොත කියවා තිබෙනවද? මේ පොත කියවා තිබෙනවද? ඊළඟට කරන වැඩසටහන් වලට සම්බන්ධ වෙනවද? මේ කතන්දර අවශ්‍යයි දැනුම සඳහා. නමුත් අවබෝධය සඳහා හා කළ යුතු දේ දැන ගැනීම සඳහා නම් එකක් හොඳටම ඇති. එක වැඩසටහනක්, එක දේශනයක්, එක සාකච්ඡාවක් හොඳටම ප්‍රමාණවත්. මේ දහම් වැඩසටහනක තිබිය යුතු ලක්ෂණ තුනක් ගැන අසා තිබෙනවනේ. ආදි කල්යාණං, මජ්ජේ කල්යාණං, පරියෝසාන කල්යාණං කියා මේ මුල යහපත් වූ, මැද යහපත් වූ, අග යහපත් වූ. ආරම්භයයි, මධ්‍යයයි, අවසානයයි මේ තුන එකිනෙකට ගැලපෙන්නට ඕන. ගලා යෑමක් තිබෙන්න ඕනේ. මුලින් කියූ දේ මැදින් ප්‍රතික්ෂේප වෙලා මුලයි මැදයි දෙකටම වෙනස් පටහැනි පරස්පර තීන්දුවකට අවසානයේ එනවනම් එතන පටලැවිල්ලක් තිබෙන්නේ. එහෙම එසේ නොවිය යුතුයි. ඉතින් යාම දහමද නැද්ද කියා හඳුනා ගන්නට සාමාන්‍ය බුද්ධියක්, මතකයක්, විචාරයක් තිබෙන ඕනෑම කෙනෙකුට මේ මිනුම භාවිතා කරන්න පිළිවන්නේ කෝදුව. මුල කියූ දෙමද, මැදේ මැදදි පැහැදිලි වෙන්නේ, අගදි ඊට සම්බන්ධ තීරණයකටද නිගමනයකටද ආවේ. දෙවෙනි කාරණේ මේ මුල යහපත්, මැද යහපත්, අග යහපත් කියන දේ කාරණා තුනකට සම්බන්ධ කරන්න පිළිවන්නේ. මේ කරුණ අප කලින් දවස් එකත් පැහැදිලි කළා. දේශනයක ධර්ම දේශනයක් නම් මෙන්න මේ කාරණා තුන සම්පූර්ණ වෙන්න ඕනේ. කුමක්ද සවන් දෙන්නන්ට තමන් ඉන්නේ කොතනද කියන කාරණේ පැහැදිලි වෙන ආකාරයට, වැටහෙන ආකාරයට, වටහා ගන්න පුළුවන් ආකාරයට දේශනේ වෙන්න ඕනේ. ශ්‍රාවකීන්ට, සවන් දෙන්නන්ට, සහභාගි වෙන්නන්ට එහුම්කන් දීගෙන සිටින විට අද කොතනද ඉන්නේ? අප සිතින් ආධ්‍යාත්මිකව ජීවත් වෙන තැන කොතනද? එතන සිටීමට සුදුසු තැනක්ද? ඉතින් සදහටම එහෙම හිටියට ඒබඳු සිටිවිලි සමග, ඒබඳු කල්පනා සමග, ඒබඳු දර්ශන සමග, ඒබඳු පැවැත්මක් අරහා හිටියට කමක් නැද්ද? ඉතින් කමක් නැත්තම් දහමක් ඕනේ නැහැ. මොනවත් ඕනේ නැහැ. මේ ඉන්න විදිය හොඳ නම්. එතන තියෙන ගැටලුව පැහැදිලි වෙන්න ඕනේ. සමහරට ගැටලුවක් දන්නේ නැහැ. ඉන්න කෙනා දන්නේ නැහැ. හොඳයි, ප්‍රශ්නයක් නැහැ. පොතේ නම් තියෙනවා සංසාරේ දුකයි කියා, සංසාරයේ භයානකයි කියා. හැබැයි ඉතින් අපි ඉන්නේ සංසාරේ කියන හැඟීම හැම විටම දැනෙන්නේ නැහැ. විශේෂයෙන් බලාපොරොත්තු සපිරෙන විට, ප්‍රාර්ථනා සිද්ධ වෙන විට, සිතු පැතු ආකාරයට කටයුතු ඉටුවන විට මේ සංසාරේ ඉන්නේ කියා හිතනවද? හිතනවද? තම හිතන දේ හරියනවා නම් ඒ හරියන වෙලාවේ හිතනවද? දැනෙනවද? අනේ අනිච්චං සංසාරේ කියා කියවෙනවද? අදෝමයි සංසාරේ කියවෙනවද? ලොතරැයියක් එහෙම ඇදුනොත්, සමක පරීක්ෂණයකින් සමත් වුනොත්, විභාගෙට විශිෂ්ට සාමාර්ථ ලැබුණොත්, උසස් වීමක් ලැබුණොත්, බලාගෙන හිටිය කෙනෙකු මුණ ගැහුණාම මේ බඳු සතුටුදායක ජීවන අත්දැකීම් වලදී මතක් වෙනවද, හිතෙනවද මේ සංසාරේ භයානක සංසාරයක ඉන්නේ? මේ සාංසාරික අත්දැකීමක් ලබන්නේ සාමාන්‍යයෙන් එහෙම හිතෙන්නේ නැහැ. සංසාරයේ කියා කියන්නෙම මේ වින්නැහියක් වුණා. ව්‍යසනයකදී, දුකකදී, ලෙඩකදී, කරදරයකදී, සිත්තැවුලකදී, බලාපොරොත්තු කඩවීමකදී තමා අනේ අනිච්ඡං කියා කියවෙන්නේ. එම නිසා මේ ධර්මදේශනයක මේ ඉන්න තැන අප කොතනද ඉන්නේ? වර්තමානයේ කායිකව නොවේ මානසිකව හා ආධ්‍යාත්මිකව කොතනද ඉන්නේ? ඒ සිටින තැන අපටම වැටහෙන විට, සවන් දීගෙන සිටින විට මෙතනනේ මම ඉන්නේ. මෙබඳු සිතිවිලි, මෙබඳු සංකල්ප, මෙබඳු අකුසල්, මෙබඳු කෙලෙස් සහිත තැනකනේ ඉන්නේ. රැවටුණු තැනකනේ ඉන්නේ කියා අන්න වැටහෙන්න. ඉන්න තැන. එතන සිටීමට සුදුසු තැනක් නොවන බව. සංසාරේ භයානකයි කියන්නේ ඇයි? ගිනි කන්දක් උඩ සාදයක් පවත්තන්ට පිළිවන්නේ. දැන් සාදයක් පවත්තන්ට පුළුවන් ඕනෑම තැනක. සාදයක් අර ගිරග්ග සමජ්ජ වගේ. ගිරග්ග කියන්නේ ඉතින් හඳුන දුනක තිබ්බ සමාජ ශාලාවක් කියන එක නේ, හිල් ටොප් ක්ලබ් කියන වගේ අදහසක් තමයි ගිරග්ග සමජ්ජ කියන්නේ. ඉතින් දැන් එහෙම තැනක, ඕනෑම තැනක සාදයක් තියෙන විට සාදය ඇතුලේ, සැනකෙළිය ඇතුලේ නැටුම්, ගැයුම්, වැයුම්, කෑම් බීම්, සුවඳ විලවුන් මේ සියල්ල තිබෙනවා. කියන්නේ පංච ඉන්ද්‍රයන්ටම උත්තේජන ලැබෙනවා. ධනාත්මක උත්තේජන ලැබෙනවා. මේ මොකද්ද තියෙන වරද? කෙනෙකුට අහන්න පුළුවන් මොකද්ද වරද? රසවද්දයක් කෑවට, හොඳ සුවඳක් ආග්‍රහණය කළාට, සංගීතයක් ඇහුවට, ගීතයක් ගැයුවට, නැටුවට, වැයුවට මොකද්ද තියෙන වරද? කිසිම වරදක් නැහැ. මොකද්ද තියෙන වරද? කණ්ඩක් උඩ නම් තත්ත්වය භයානකයි. ඉතින් ඒ බව පේන්නේ නැහැ. අපේ වෙන කිසිම තැනක යට යන්ට ඉඩ තිබෙන බව දන්නේ නැහැ. එහෙම හිතෙන්නේත් නැහැ. ඒ සියල්ල අමතක වෙලා එකම වින්දනයක, එකම ආනන්දයක වෙලිලා, එත්තිලා, ගිලිලා, කිමිතිලා, වශී වෙලා, මෝහණයටපත් වෙලා එක්තරා විදිහක නිද්‍රාවක තමයි සිටින්නේ. මේ දේශනාවක කියවෙන්න ඕනේ කාරණේ, කියවෙනවට වැඩිය දැනින්ට අරින කාරණේ තමයි ඔය ඉන්න තැන ඉන්න සුදුසු නැහැ. ඔය ගිනි කන්දක් උඩ නිදාගෙන සිටින ගිනි කන්දක් ඕනෑම මොහොතක සක්‍රිය වෙන්න පුළුවන්. සක්‍රිය වුණොත් ප්‍රමාදයි. විපරුණොත් නම් වියලවීමක් නැහැ, දුවන්ට බෑ. ගිනි කන්දක් සමග තරඟෙට දුවන්න පුළුවන් කාටද? පිච්චෙන්නේ නැහැ කියා ඒ ලාව ගලන විට කාටද පුළුවන් ওই ගිනි සිසිල මන්තරයක් වගේ මතුරගෙන ඉන්න බෑ. ඉතින් මෙන්න මේ කාරණේ පැහැදිලි වෙන්න ඕනේ, දැනෙන්න ඕනේ. නොකියුවත් නොකියා කියන දේකුත් තියෙනවා ධර්මදේශනේ. ඒ මෙන්න මේ කාරණේ. මේක කෙලින්ම නොකියුවත් Nokia Kievin කාරණය නොඇසුනත් දැනෙන කාරණය දැනෙන්න ඕනේ. සදහටම පදිංචි වෙන්න සුදුසු තැනක්ද නැති තැනක්ද? වහ වහ නික්මිය යුතු තැනක්. ඒ නික්මීම කල් දාන්නට බෑ. ගෙදරින් නික්මීම නොවෙයි, රජමැදුරින් නික්මීම නොවෙයි, අතුපැලෙන් නික්මීමක් නොවෙයි. මේ මානසිකව ආධ්‍යාත්මිකව රැවටී සිටින තැනින් නික්මීම. එයට පමා නොවිය යුතුයි. යන්නේ කොතෙන්ටද? දැන් එහෙම කියා ඔළුව හැරුණොත් යන්න බෑනේ. කොතනද ෂේම භූමිය තිබෙන්නේ? කෙම්බිම කොතනද? නිරුපද්‍රිත තැන. ඒ දැනගෙන යන්න ඕන. එහෙම නැත්නම් ඊටත් වඩා භයානක කිනිකන්දක් උඩට ගියොත් කබලෙන් ලිපට වැටෙනවා. දෙවන කාරණේ තමයි යා යුත්තේ කොතැනකටද? කොතැනද කෙම්බිම ෂේම භූමිය? දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ කොහොමද එතෙන්ට යන්නේ? ඒ තරණය කරන්නේ කොහොමද? ඊතරවීම කම ඊතර වේවා ඊතර වේවා ඊතර වේවා කියලා හිතුවට වෙනවද? ජප කළාට වෙනවද? ගලවා ගනු මැනව කියා යාඥා කළාට වෙනවද? එහෙම නැතිනම් ඇස් දෙක වහන් හිටියාම වෙනවද? නැත්නම් යමක් කළ යුතුද අපට? මාර්ගයේ කුමක්ද? මෙන්න මේ කාරණා තුන අසන්නාට පැහැදිලි වෙනවා නම් සක්සුදක්සේ නෙකොතනද එතන සිටිය යුතු තැනක්ද? නැතිනම් කොතෙන්ටද යා යුත්තේ? යන්නේ කොහොමද? ඉතින් මෙන්න මුල යහපත්, මැද යහපත්, අග යහපත්. අංග සම්පූර්ණ දේශනය. ඉතින් එහෙමනම් එකක් ඇති. මේ කියන්ට හදන්නේ ඒ කාරණේයි. මේ කාරණා තුන පැහැදිලිව අඩුවක් නැතුව කිසියම් දේශනාවක කෙරෙනවා නම් සාකච්ඡාවක වැඩසටහනක මන එකක් ඇති. දෙකක ඉන්න තැන කියලා. ඊළඟ දේශනේ යන්ට තියෙන තැන කියනවා නම් ඊළඟ තුන්වෙනි දේශනේ නම් මාර්ගය කියන්නේ. එහෙමනම් මේ දේශනා තුනම අහන්න වෙනවා. එක අහන්න වෙනවා, දෙක අහන්න වෙනවා, තුන්වෙනි දේශන. මේ කෙනෙක් තුන්වෙනි දේශනේට හාපුරා කියාවොත් එයාට කියන්න වෙනවා ඔබ මුලින්ම දෙක එක අහන්න වෙනවා. එක අහන්න ආපු දෙනාට කියන්න ඕනේ ඔබ අනිවාර්යයෙන්ම දෙක සහ තුන්වෙනි වන දේශන අහන්න වෙනවා. හැබැයි එහෙම පාඨමාලාවක් මෙතන නැහැ. පාඨමාලාවක් තියෙන්න බෑ. එක වාක්‍යයෙන් කීවත්, වාක්‍ය දෙකකින් කීවත්, හතරකින් කීවත්, පැයකින් කීවත්, පැය දෙකකින් කීවත්, විනාඩියකින් කීවත් එය මේ කාරණා තුන ආවරණය වෙන කීමක් නම් අංග සම්පූර්ණ ධර්මදේශනයක් වෙනවා. පැලි වෙනකල් කීවත්, සතියක් කීවත්, මාසයක් කීවත් මේ පැහැදිලි විය යුතු, අනාවරණීය විය යුතු අවස්ථා තුන ගැන අවධාරණය වෙන්නේ නැත්නම් කියූ කාලයේ මේ දේශනේ දිගපළල වැදගත් නෑ, ගැඹුරක් නෑ. ගැඹුරක් නෑ. දිගයි පළලයි. හැබැයි ගැඹුරක් නෑ. හිතවතුනි, එම නිසා මේ කලින් ඇහුවද ඊළඟේ කහන්ට පුළුවන් වෙයිද? දෙකක් මගෑරුණනි. මුල අල්ලගන්ට බැරි වුණානි. ඊළඟ දවසේ වෙන වැඩක් තියෙනවා, ඊට බැරි වෙයි. අපරාධය අද මේ ඇහුවට මදි. එහෙම හිත හිත අද ඉන්නේ, මේ දේශනේ අහමින් ඉන්නේ බඳු සිටිවිලි සමග නම් අදින් වැඩකුත් නැහැ. ඊයේ හිටියේ නෑ වැඩක් ගන්න, හෙට ඉන්ට ලැබෙන්නේ නෑ වැඩක් ගන්නට. අද ඉන්නවා, හැබැයි අද හිත හිත ඉන්නේ ඊයේ බැරි වුණු දේ ගැනයි, හෙට බැරි විය හැකි දේ ගැනයි. ඊයේ ඉවරයි, ඊයේ ඉවරයි, හෙට තියෙයිද නැද්ද දන්නේ. අද සහතිකයි, ස්ථිරයි, මේ මොහොත ස්ථිරයි. මේ මොහොත පමණක් නම් තිබෙන්නේ මේ මොහොත පමණක් නම් කුමක්ද කරන්නේ? පසුතැවෙනවද? ඊයේ ඉඳ බැරි වුණා, හෙට නෑ. පසුතැවෙන්න අවශ්‍ය නෑ, තියෙන්නේ මේ මොහොත පමණ නම් මේ මොහොතින් ප්‍රයෝජන ගන්න. ප්‍රයෝජන ගන්න තියෙන්නේ මේ මොහොත පමණයි. ඒ පළක් ගන්න තිබෙන මේ මොහොතත් පසුතැවෙන්න හා ශෝක කරන්නට නාස්ති කරනවා නම් ඒට වඩා අපරාධයක් තවත් නැහැ. කල්‍යාණ මිත්‍රවරුනි, මේ දහම මේ මොහොතේ සජීවී. දහම සජීවී මේ මොහොතේ. අතීතයට නොවේ, අනාගතයටත් නොවේ, මේ මොහොතටයි දහම සජීවී. අපට ඒ බව දැනෙන්නට ඕනේ. දැන් යමක් සජීවී කියන්නේ අපේ හිතම පණ තියෙනවා කියන අර්ථයෙන් එය ඇත්තට සාර්ථක උදාහරණයක් නොවේ. සජීවී කියන ස්වභාවයේ මේ පණ තියෙනවා කියන උපමාව ගෙනේම. නමුත් වෙන ගන්න උපමාවකුත් නැහනේ. දැන් පණ තියෙනවා, පණ නැහැ. කොහොමද හඳුනගන්නේ? දැනීමක් නැහැ. පැවැත්මක් නැහැ. විකසිත වීමක් නැහැ. සුවඳක් නැහැ. රසයක් පරවුණු මලක සුවඳක් නැහැ. ගන්ධයක් මිස සිලුණු ආහාරයක රහක් නැහැ. ගුණේකුත් නැහැ. අගුණයක් නීරසක් තිත්තක් මිස. මෙන්න මේ ලක්ෂණ තමයි සජීවී දහමෙත් තිබෙන්නේ. අපට ඇඟට දැනෙනවා මේ දහමට පණ තියෙන බව. පණ තියෙන කෙනෙක් දඟලනවා. දඟලීමක් තිබෙනවා. මැරිච්ච දේශනයක් නම් ඔය ඇහෙනවා කනට. නමුත් එතන නැහැ අර සජීවී බව. නැති නිසා රහකුත් නැහැ. රහ කියන එක කියන්නේ දහම් රසයක් නැහැ. ගුණේකුත් නැහැ. ආධ්‍යාත්මික සුවඳක් නැහැ. විකසිත වීමකුත් නැහැ. ඒ මොනවත් නැහැ. හැබැයි අහන් ඉන්න පුළුවන් රසවත් වෙනම රහක් තියෙන්නේ නෑ. මොනම විහිළුවක් නැති වුණත්, විනය ගැස්සීමක් නැති වුණත්, හිතවතුනි ධම්ම රසය තමයි උතුම්ම රසය. ඒ වෙනම මේ රසකාරක දාලා රසවත් කරන්න අවශ්‍ය නැහැ. දහන විහිළු කියලා, හිනාගස්සලා, බයිලා කියලා රසවත් කරන්න අවශ්‍ය නැහැ. එහෙම කරන්න කරන්න වෙන්නේ ධම්ම රසය යටපත් වෙනවා. දැන් අපි කියන හරි රසවත් දේශනයක්. ඔර දේශනේ රසවත්. හැබැයි ධම්ම රසය නෙවෙයි. ධම්ම රසයට එන්න ඉඩක් නැහැ. ඕනෑම දෙයක එහි තියෙන ස්වභාවික රසය අත්දකින්න බැරි වෙනවා કૃતિම රසකාරක වලින් රස ගැන්වුවට පස්සේ. ඊට පස්සේ දැනෙන්නේ කුළුබඩු වල රහ, තෙල් වල රහ, පොල් වල රහ, සීනි වල රහ, ගොරකසියෙන් බල වල රහ, වැනිලා වල රහ, මේවා තමයි දැනෙන්නේ. ඊට පස්සේ රහයි කියන්නේ ඒවට. අර දෙයි තිබුණු ස්වභාවික රසයට නෙවෙයි, දැන් ස්වභාවික රසයේ නැති කරලා. මේ ස්වභාවිකව රසවත් නැති දෙයකට නම් රසකාරක එකතු කරන්න වෙනවා. එකතු කරන්න වෙනවා. නෝ දහම කියන්නේ මේ විශ්වයේ තිබෙන, මේ ලෝකෙ තිබෙන රසවත්ම දේවල් අතර අග්‍රම රසේ. මේ මොන රසකාරකයක් ධම්ම රසයට පරාසයි? ඒ දහමෙම කියනවනේ. ඒ දහම් රසයේ ඉදිරියේ ලෝකෙ තියෙන සියලුම රසකාරක පරදිනවා. හරියට මේ සූර්යා ලෝකයේ ඉදිරියේ, සූර්යා ආලෝකයේ ඉදිරියේ මේ අපි දාලා තියෙන හැම විදුලි පන්දමක්ම, ගිනි මලයක්ම නිෂ්ප්‍රභා වෙලා යනවා. ඒටි ඉරේලිය තව ආලෝකමත් කරන්න කියලා මොනතරම් අපි ආලෝක පන්දම් ඇල්ලුවත් ඉරේලිය වැඩි වෙන්නේ නැහැ. ඉරට පන්දම් අල්ලන්න අවශ්‍ය නැහැ. මේ තියෙන පන්දම් ටික නිවා දැමුවාම තමයි අන්න ඉරේලිය කෙනෙකුට ඍජුවම අත්දකින්න ලැබෙන්නේ. මේ මේ සියලුම රසකාරක අතරින්ට ඕන ධම්ම රසයේ විඳින්නට සියලුම රසකාරක වලට තියෙන ආශාව, ඒ පෙළඹවීම, ඒ පුරුද්ද, ඒව නැතුව බෑයි කියා හිත මේව අත්හරින්න. අත්හරින්න 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 අන්න ස්වභාවික රසය ඉස්මතු වෙලා එනවා. දිගද කොටද වැදගත් නෑ දේශනය. විවිධ හේතු නිසා කලින්ම දේශනාවක දිග පාළල තීරණය කරන්නට අද සමාජයේ සිදුව තිබෙනවා. පැයකට ඉපස්සේ දැන් ඊටත් අදුවේ සූපහණියත් එහෙමයි. ඊළඟට මේ අන්තර්ජාලයේ වැඩසටහන් වලදී කලින්ම කියන්න වෙනවා මේක මේ වෙලාව ඉඳලා අහවල් වෙලාවට. ඉතින් මේ මේ සැකැස්ම, මේ ආකෘතිය ඕනෑම විශේෂයකට අවශ්‍යයි ගැලපෙනවා. මොන විශේෂනික දේශයක් එක්ක යන ඕනෑම දේශනයකට ගැලපෙනවා. හරියන්නේ නැති ධර්ම දේශනයක්. බුද්ධහ සහගම විශ්ය පාසල් හරි දහම් පාසල් පිරිවෙන් විශ්වවිද්‍යාල බුද්ධහගම විශ්ය එහෙම පුළුවන්. නමුත් ධර්ම දේශනයක් එහෙම කරන්නට බෑ. කලින් තීරණය කරගෙන, කලින් නියම කරගෙන දැනුම් දීලා මෙන්න පැයක දේශනයක් විනාඩි 45ක පැයකමාරක නෑ. සමහර විට පළවෙනි විනාඩි දෙක තුනකින්දී කියන්න තියෙන ටික කියලා ඉවරයි. ඔය කියව කාරණා තුන අනාවරණය කරන්න සමහර විනාඩි 5ක් ඇති. සමහර විට තන 90 කාලය අනුව අවස්ථාව අනුව කියන කෙනා අනුව අහන පිරිස අනුව මේ සියල්ල මතයි ඒ තීරණය වෙන්නේ. ඒ වෙලාවේ අහන පිරිසගේ විවෘත භාවය ඉන්න තැන, ඒ කියන්නේ ඔය සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය ඒවා මොනවද ඉස්සර වෙලා තියෙන්නේ, පහු වෙලා තියෙන්නේ, ඒ මත කාලයේ මත මොන කාලෙද මේ අවස්ථාව සහ කියන කෙනා දෙන්නේ සාපේක්ෂ දෙයක්. කලින් කොහොමද කියන්නද බැ, දැන් දෙකදී එක වගේ වෙන්නේ නැහැ. තමයි ඒ පිරිසම ඒ දේශකයම තවත් තැනකදී වෙනස් කාලයක් වෙනස් දිගඵලයක්. මේ සමහරට පැයක් කීවත් මේ කාරණා තුන ඉවර කරගන්න බැරි වෙනවා. එහෙම වෙන්නත් පුළුවන්. කාලේනම් තීරණය කරන්න බෑ. දැන් විනාඩි 10කින් කියන්න ඕන ටික කිව්වා කියන්නේ. හරි, දැන් දේශකයා දන්නවා, හරි මේක කියලා ඉවරයි. මහන් ඉනයිටත් දැන් හරි, එරිලා ඉවරයි. ඉන්නේ කොතනද, යන්න ඕනේ කොතෙන්ද, කොහමද යන්නේ, කුමක්ද පාලම, කොහොමද මෙතනින් ලැටින්ට යන්න බෝට්ටුවක් හදාගන්නේ, පාරුවක් හදාගන්නේ. හරි, හැබැයි ඉතින් දැන් කලින් නිවේදනය කරලා තියෙනවනේ පැයක දේශනයක් කියලා. ඊට පස්සේ ඕන නැති දේවල් කියන්ට අවශ්‍ය නැහැ ඉතුරු ටික. දැන් හරි, බේත දීලා ඉවරයි. හැබැයි දැන් බේත නොවන දේවල් කියන්ට වෙනවා. එහෙම කියන්ට වුණොත් වෙන්නේ දැන් බේත අවුල් වෙනවා. මේ ඔක්කොම බෙහෙත විදියට ගන්නවා ඊට පස්සේ. ඒක බෙහෙත් නෙමෙයි. දැන් පස්සේ කියන කාරණා වලින් මුලින් කියව කාරණා අමතක වෙලා යනවා. ඒවා යට යනවනේ. එහෙම යට ගියාම මේ පසුව කියන්නේ බෙහෙත් නෙවෙයි. නමුත් ඒවා බෙහෙත් විදියට ගන්න පටන් ගන්න. ඒවා බෙහෙත් විදියට බාර ගන්න. බෙහෙත් නෙමෙයි. ඒක එහෙම ගන්න බෑ. ඒවා ප්‍රායෝගිකත් නෑ. බිව්වට සනීප වෙන්නෙත් නෑ. දැන් මෙහෙම මේ සීමාවක් තිබෙනවා ධර්මදේශනයේ. මූණට මූණ නම් දේශනය කරන්නේ දෙපිරිසටම දෙපිරිස ස්පර්ශ වෙනවා. සම්බන්ධ වෙනවා. එතන ඒ සම්බන්ධය බොහොම නමුණ නොදැක්කත් ඇස් වහගෙන හිටියත් එතන ඇති වෙන සංවේදීතාවය හා සහ සම්බන්ධය මතයි ඒ බේත ලැබෙන්නේ. කියන්නේ කියන්න ඕනි ටික කියවෙන්නේ ඉල්ලීම මත. ඉල්ලුම මත. ඉල්ලුම කියන්නේ මේ අහවල් දෙය කියලා දෙන්න කියලා කරන ඉල්ලීම නොවේ. ඒ අපි දන්නේ නැහැ ඇත්තටම. දැන් අපි දන්නේ අපින් අපිට කිව්වොත් ගුරුවරයෙක් ඇවිත් මොනවද දැනගන්න ඕනේ. ඉතින් අපි කියනවා චතුරාර්ය සත්‍යය කියලා දෙන්න, පටිච්ච සම්පදාය කියලා දෙන්න, සංයෝජන කියලා දෙන්න, මෙහෙම කියනවා. නෑ, ඒව නෙමෙයි අපිට ඕනේ. ඉතින් අපිට ඕනේ දේ අපි දන්නේ. ධ්‍යානෙ ගැන කියන්න, මාර්ගඵල ඒව නෙමෙයි අපිට දැනගන්න. අපි දැනගත යුතු දේ අපි දන්නේ නෑ. ඒ දැනගන්න ඕනේ දේ දන්නේ නැතිකමට තමයි අවිද්‍යාව කියන්නේ. නිකම්ම නොදැනීම නොවේ. අපි දැනගන්න ඕනේ මොනවද කියන කාරණේ අපි දන්නේ නැහැ. ඒ නොදන්න නිසා දේම ගැන අපි අහනවා, විමසනවා, සාකච්ඡා, උත්තර දෙනවා, විවරණ කරනවා, විභජන කරනවා, බෙදලා කියනවා, අහනවා. මේ වැඩක් නෑ. හැබැයි මේ ඒ ඉල්ලීම කියා කිව්වේ ඒ කටින් කරන ඉල්ලීම නොවේ, මොලයෙන් කරන ඉල්ලීම නොවේ, පැවැත්මෙන්ම කෙරෙන ඉල්ලීමක් තිබෙනවා. දහමට තමයි ඉල්ලීම ඇහෙන්නේ. ඒ ඉල්ලීමට අනුව තමා දහම පැමිණෙන්නේ සිදුවෙන්නේ දහමේ පැමිණීම. ඉති මොහුණට මොහුණ කරන වැඩසටහනක තිබෙන සාර්ථකත්වය අති විශිෂ්ටයි. මේ වගේ වැඩසටහනක දී ඒ පලදායිතාවේ ඒ මට්ටමට නැතිවෙන්ට පුළුවදී. බිඳුව නොවෙයි මෙතනත් කිසියම් ආධ්‍යාත්මික සම්බන්ධයක් ඇති වෙනවා, ගොඩ නැගෙනවා. ඒට දුර ප්‍රශ්නෙකුත් නෑ. ඇහැට පේනවා කියා නොපෙනුනා කියා ලොකු ගැටලුවකුත් නෑ. එහෙම මේ ඒ සම්බන්ධයේ උඩයි මේ ගනුදෙනුව වෙන්නේ. සම්බන්ධය කියන්නේ අර පැවැත්මින්ම මතුවෙන ඉල්ලීම, විවෘත වීම මත. ඉතින් එතෙන්ට ගැළපෙන දෙයක්, ගැළපෙන ප්‍රමාණයට ඒ දිගපළලට ගැඹුරට ඉදිරිපත් වෙනවා. කාලේ වැදගත්ම නෑ. අනේ අද එක හරි කෙටි, අද නම් ගානට, අද නම් ටිකක් දිග වැඩි. දැන් අපි මෙහෙම කියන්නේ ඔරලෝසු දිහා බලගන්න. මේ ධර්මයයි ඔරලෝසුවයි එකට යන්නේ නෑ. ඔරලෝසුව අපි හැදූ දෙයක්. අපි නෝ දැතිරෝද ටිකක් දාලා හැදුවේ ඔරලෝසු. යෝග දැතිරෝධ වෙනස් කළොත්, දැති අඩු කරොත්, වැඩි කරොත් වෙනස් වෙයි. දහම ඒ වෙනම කාරණයක්. දහම මනින්ට බෑ ඔරලෝසුවේ දැතිරෝධ වලින්. ඒ නිසා තමා ඔය දහමේ සමහර දේශනා එක ගාථාව, සමහර දේශනා ගාථා දෙක තුනයි, සමහර දේශනා ගාථා 20, 30, 40, 50 තියෙනවා. සමහර දේශනා වාක්‍ය කීපයයි. සමහර දේශනා රාත්‍රි එළි වෙනකන්. එබඳු විවෘත වීමක් හා කැපකිරීමක් අවශ්‍යයි. විවෘත වීමක් ඕනේ. කොමක්ද විවෘත වීම කියන්නේ? මේ කියන්නේ මට. මේ මටයි කතා කරන්නේ. අපට නොවේ, මට. අපට නොවේ. දම් සභා මණ්ඩපයකට නොවේ. ධර්ම ශාලාවකට නොවේ. ලෝකෙටමත් විශ්වයටත් නොවේ. මේ මටයි. මටයි මේ කියන්නේ. මාවයි අමතන්නේ. මගේ ආධ්‍යාත්මී ගැඹුරුම අවශ්‍යතාවයටයි මේ සැපයීම සිදු වෙන්නේ. මගේ ආධ්‍යාත්මී පතුලෙම තිබෙන මූලික ගැටලුවටයි මේ පිළිතුර. මේ බෙහෙත මගේ රෝගීට. අන්න ඒ විවෘත භාවයයි ඒ පිළිගැනීමයි අවශ්‍යයි. එහෙම නැතුව අර ටෙලි නාට්‍යයක් බලනවා. ඊට පස්සේ අර වැඩි, ඊට පස්සේ කොච්චර හුවත් මෙච්චර නොදන්න දේවල් දැනගනි. වෙනස වෙන්නේ නැහැ. කුමක්ද ශ්‍රවණයෙන් වෙන වෙනස? මේ කාරණේ බොහෝ දෙනෙක් අහලක් තිබුණා. මේ ශ්‍රවණය ද වැදගත් භාවනාවද කියලා. මේ දෙක වෙන් කරන්නේ කොහොමද කියන එකත් ගැටලුවක්. මෙහෙම වෙන් කරන්න පුළුවන්ද? ශ්‍රවණයයි භාවනාවයි, ධර්ම ශ්‍රවණයයි භාවනාවයි වෙන් කරන්න පුළුවන්ද? භාවනාවකින් තොර ධර්මශ්‍රවණයක් තිබෙනවද? බණක්, ඒ කියන්නේ ධර්මශ්‍රවණයකින් තොරව කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා මේවා අපි අහලා තියෙන නීවරණ කියලා භාවනාවෙන් එක්ක යටපත් වෙන නැත්නම් ප්‍රහීන වෙන ප්‍රහීන වීම පැත්තකින් තියන්න මේවා යටපත් නොවි මේවත් එක්ක මේ වගේන් වැහිච්ච හිතකින් නම් අහන් ඉන්නේ. ඉතින් එතන ධර්ම ශ්‍රවණයක් නම් වෙන්නේ නැහැ. සද්ද ටිකක් ඇහි. වචන ඇහි. නමුත් ඒ ධර්ම ශ්‍රවණයක් වෙන්නේ නැහැ. ධර්ම ශ්‍රවණයක් වෙන්නට මේ අඳුරු වලා පටල ඉවත් වෙන්න ඕනේ. කියන්නේ හිත විවෘත වෙනවා කියන්නේ ඒකයි. එහෙම නැත්නම් නීවරණ කාමච්ඡන්දයෙන් බනහන්ට බුලුවත් යහවට වැඩක් නැහැ. කාමච්ඡන්දයට තේරෙන්නේ නැහැ මෙලෝදය. ව්‍යාපාදයට තේරෙන්නේ නැහැ. තීන මිද්දේට ඇහෙන්නේම නැහැ. කාමච්ඡන්දයට ඇහෙන්නේ කටහඬේ රස මිහිර. ඒ දේශනේ කියන කෙනාගේ කටහඬ මිහිරින අන්න කාමච්ඡන්දේට සතුටුයි. එතකොට මේ විහිළු කරනවා නම් කාමච්ඡන්දේට සතුටුයි. එයා හරි හොඳ දේශනයක් කියලා කියන්නේ කාමච්ඡන්දේ. අනිත්‍යයට බයිනවා නම් අනිත්‍යය විවේචනය කරනවා නම් ව්‍යාපාදේ හරි සතුටුයි. තමන් නොවේ අනිත්‍යය විවේචනය කරනවා. පහර දෙනවා නම් ඒ දේශනේදී තව කාට හරි හරි ශෝක් දේශනේ. ඒ කියන්නේ කවුද? ව්‍යාපාදේ. ඔය විහිළු කරලා හිනස්සවල ඒකට තීන මිද්දේ කැමති. එයා කැමති තියාට එයා ඇහැරෙනවනේ එතනින්. එයා හුඟා තර්ක කරලා විතර්ක කළා විද්‍යාවෙන් හේතු ගෙනල්ලා. ඒව මේව ගෙනල්ලා කියනවට විචිකිච්ඡාවක් කැමති. කටහඬ එකපාරට නිකන් අඩි පොළවේ හප්පල ගස්සල කියනවට උද්දච්ච කුක්කුච්චය කැමති. ඉතින් මේවා හොඳයි කියන ওই පස් දෙනා. ඒ පස් දෙනාට දහමක් ඕනේ නැහැ. ඒ දන්නේත් නැහැ දහම් මොකද්ද කියලා. වැඩකුත් නැහැ. මේ පස් දෙනා නම් අහන්නේ ඒ ධර්ම ශ්‍රවණියක් වෙන්නේ නැහැ. දැන් තින්දි ප්‍රශ්නයක් එනවා. එහෙමනම් ඉස්සෙල්ලා අපි ධ්‍යානයකට ඇවිල්ලාද බණහට ඕනේ? එහෙම පුළුවන් නම් හුඟක් හොඳයි. දැන් එහෙම අහන අවස්ථාවල තමයි ඔය මේ දේශනාවකින්ම අවබෝධය ලැබුවා කියා කියන්නේ. එහෙම වෙන්න ඇත්තේ ඒ නිසා. නමුත් මේ ඒ දේශනේ තුලින්ම නීවරණ අයින් කරගන්නත් පුළුවන්. නීවරණ අයින් වෙන විදිහට ඒ පෙළගස්සන්න පුළුවන්. ඒ වෙලාවට හරි එහාට මෙහාට පිඹලා ඔයිතමු හොඳටම DSL තියෙන ජලාශයක පොඩි මොනවා හරි විලකින් වතුර ටිකක් මුණ හොද ගන්න හරි බොන්න හරි ඕන්න. දැන් මුළු විලම ඉහලා මේකේ තියෙන DSL ඔක්කොම අයින් කරලා බොර අයින් කරලා පාසි අයින් කරලා ඒක ලොකු ව්‍යාපෘතියක්. එහෙම කරන්නත් පුළුවනි. මුලින්ම ලොකු ශ්‍රමදානයක් දාලා මේ මුළු විලම ඉහලා මඩ අයින් කරලා DSL අයින් කරලා මොකද ඊළඟට උල්පතින් පිරුණාම බොනවනම් බොනවන ආනවනම් නානවා ඒක හොදනවනම් ඒක හොදනවා කොනම දෙයක් කරන්න පුළුවන්. ඒක එක ක්‍රමයක්. දෙවන ක්‍රමයේ තමයි ටික පිඹලා අතින් එහා මෙහා කළා මේ DSL එහාට මෙහාට කරලා එහෙම කරාම මේ වතුර ටිකක් කැළඹෙනවනේ. අපි කොච්චර හිමීට ඔය DSL ඈත්මෑත් කරත් පුංචි කැළඹීමක් දියේ වෙනවා. ඒකට මඩ ටිකක් ඇවිස්සෙනවා. නිසා එහෙම දියසවල එහාට මෙහාට කරපු ගාම එතනින් බොණ්ඩ ගියොත් බොණ්ඩ බෑ. ඉවලෙන් මූණ බැලුවට හරියට පේන්නේ නෑ. එයා ඉන්න ඕන. ඉතියාම හැබැයි හුඟක් වෙලා ඉන්නත් බෑ. හුඟක් වෙලා හිටියොත් ආයෙත් අර දියසවල හා වෙනවා ඇවිල්ලා. වැහිලා යනවා. දැන් මේ ටික ටිකක් එහා මෙහා කරලා අන්න මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ එයයි. හදිස්සි වෙන්නෙත් නෑ. කල් දාන්නෙත් නෑ. පමා වෙන්නෙත් නෑ. එහෙම හදිස්සි වෙන්නෙත් නැතුව පමා වෙන්නෙත් නැතිව හොඳ අවධානයෙන් සිටින විට තේරෙනවා දැන් දියසෙවලුත් ඈත් වුණා. තව හිටියොත් ආයි දියසෙවල් එකතු වෙනවා. ආයි වැහිලා යනවා. දැන් අර දියසෙවල් අයින් කරන්න ගත්ත උත්සාහය නිසා ටිකක් මඩ වුණානේ, කැළඹුණානේ, රැලි නැග්ගානේ. දැන් ඒ ටිකක් සංසිඳිලා. අන්න දැන් වතුර ටිකක් බොන්න පුළුවන්, පිරිසිදුයි. මූණ හොද ගන්න පුළුවන්. මූණ බලන්න ඕන නම් මූණ බලා ගන්න පුළුවන්. එහෙම කර ගන්න පුළුවන්. දැන් මෙන්න මේ අවකාශය අපි ඇති කර ගන්න ඕන. ඉතින් ඒ ශ්‍රවණයකදීත් වෙන්න පුළුවන්. වෙන්නත් ඕනේ. ඉලන්ට ඒ කරගන්න විදිය තමයි අපි ශ්‍රවණයෙන් දැනගන්නේ. කියන්නේ භාවනා කරන විදිය දැනගන්නේ අහුම්කන් දීලානේ. ඒ නිසා ශ්‍රවණය කොහොමත් වැදගත්. ශ්‍රවණයට භාවනාවත් වැදගත්. මේව වෙන් කරන්න බෑ. වෙන් කරන්න බෑ. එනේ එතකොට අහන්න පුළුවන් මුල් වෙන්නේ කුමක්ද? ඒ එහෙම අහන්න එපා. කියන්නේ බිත්තරේද කිසිලිද කියන ප්‍රශ්නේ අහන්න යන්න එපා. එහෙම අහුවාම ඒක හරි තාර්කික ප්‍රශ්නයක්, කට උත්තර නැති වෙන ප්‍රශ්නයක්. මොන උත්තරේ දුන්නත් ප්‍රති ප්‍රශ්නයක් ආයේ උත්තරෙන් මතු කරන්න පුළුවන්. ඒවා දාර්ශනිකයින්ට බාර දෙන්න. ඔබ භාවනා කරන්න දන්නවා නම් භාවනා කරන්න. දන්න විදියට භාවනා කරන්න. එහෙනම් සඳෙන විට ඒ භාවනාවෙන් නිර්මල වූ පිවිතුරු වූ හිතින් එහුම්කන් දෙන්න. නීවරණ නැති හිතකින් එහුම්කන් දෙන්න. අර නීවරණ වලට ඉඩ දෙන්න එපා. මේ දේශනේ හරිද වැරදිද, හොඳද නරකද කියා විනිශ්චය කරන්න. කාමච්ඡන්දේ එයාගේ මිනුමක් තියෙනවා. ඒ මිනුමෙන් එයා මනිනවා. ව්‍යාපාදයටත් මිනුමක් තියෙනවා. එයා ඒ පොදුවෙන් මනිනවා. ඉතින් ඔය පස් දෙනා තමයි මනින්නේ. ඒ පස් දෙනා මැනමැන ඉන්න එකට නෙමෙයි බණ අහනවා කියලා. මැහුවට වැඩක් නැහැ. තාවුරු වෙන්නේ නීවරණමයි. තව තව. දැන් දේශනයකට කලින් ටිකක් නිහඬ වෙලා මේ එනේන වලාකුළු හඳුනාගෙන ඒට පාවෙලා යන්න ආරම්භව නවත්ත ගන්න එපා. නීවරණ කියන්නේ හරියට වලාකුළු වගේ. ඇතුලේ තියෙන දේ නෙවෙයි එන දේවල්. ආගන්තුකයන්. ඉතින් නවත්ත ගත්තොත් තමයි ප්‍රශ්නේ. ඇවිත් යන්න ආරම්භ. එනවා නම් යන්න ආරම්භ. එන්න කැඳව ගන්න අවශ්‍ය නැහැ. හිතට නීවරණයක් එන විට එන බව දැනගෙන ආභව දැනගෙන ඒට යන්න ආරිට. නැංගුරන් දාන්න එපා. කිසිම නීවරණයකට නැංගුරන් දාන්න එපා. ඇදලා බැඳලා තියාගන්න එපා. තියාගත්ත නැත්නම් යනවා. ඒතර ඔන්න කාරණා දෙකක් කියවා. මේ ගැන කුමක්ද පළවෙනි කාරණේ? අර අපේ ගැඹුරු අවශ්‍යතාවයෙන් අහන්න. දෙවෙනි කාරණේ නීවරණ වලින් තොර හිතකින් යොමුකම් දෙන්න ඕනේ. එනවා යොමුකම් දීමත් භාවනාවක්. ඊළඟට මේ භාවනාවත් සමන් දීමක්. භාවනා කරනවා කියන්නේ අපි සමන් දෙනවා. අපි අපේ හුස්මට යොමුකම් දෙනවා. ඒ ඇහෙන ශබ්දවලට පමණක් නොවේ හුස්මට ඇහුම්කන් දෙනවා, කායික සංවේදනාවලට ඇහුම්කන් දෙනවා, ඇතිවන සිතිවිල්ලිවලට ඇහුම්කන් දෙනවා, ඒ හැම දෙයකටම ඇහුම්කන් දෙනවා. ඉතින් භාවනාව සවන්දීමක්, සවන්දීම භාවනාවක්. දැන් මේවා වැටවල් ගහලා මේ කිනේකට ප්‍රතිවිරුද්ධ දේවල් කියා වෙන් කරගත්තොත් තමයි ඔය ප්‍රශ්නේ එන්නේ. ප්‍රශ්න දෙකම එන්නේ භාවනාවද අවශ්‍ය සමන්දීන. ඒ ප්‍රශ්න ඊළඟට කිකිලිද බිත්තරේද මුලින් පහල ඕනේ. හිතවතුනි, මේ කාරණා ටික අවධාරණය කළේ මේ දේශනා ටික එකක් කරනවා, තව එකක් කරනවා, තව එකක් කරනවා, නිදසුනක් කියා කරනවා, වෙනනම් වලින් කරනවා, පොහෝදා දේශනා කියා කරනවා. ඉතින් මේ ඊළඟට කියන ආවල් එක් කර ගන්නට බැරි වුණා, ඒ රෙකෝඩින් එක ගන්නට පුළුවන්ද? දැන් මේ එහෙම අවශ්‍ය නැහැ. අවශ්‍යම නැහැ. එකක් ඇති. එකක් ඇති කියන්නේ එකක් ඇති නිසා. මදිනම් කියන්නේ එකක් ඇති. නිවරණ වලින් තොරව ආන්නෙතෝ. හා ආධ්‍යාත්මී ගැඹුරින්ම තැන තිබෙන අවශ්‍යතාවයෙන් අහන්න. මතු පිට ඕනේ පාකමකට නොවේ. එතන දේශනයක් ගැඹුරු වෙන්නේ අපි තනියෙන් ගැඹුරු දේශනා කරන්න පුළුවන් නිසා, ඒ දේශකයාගේ දක්ෂතාවය නිසා ගැඹුරු දේශනයක් කෙරුණේ කිව්වේ නෑ. ඒ භාගයක් 50% ඉතුරු 50% තියෙන්නේ අපේ අතේ, අහන කෙනා අතේ. දේශනේ ගැඹුරු කර ගැනීමදී හෝ නිකම්ම නිකම් සීනි බෝලයක් කරගැනීමෙන් ලෙවකන රසයක් කරගැනීමේ, ඒ දෙකම තියෙනවා. මේ කාරණා හරියට පෙළගස්සා ගැනීමට මෙය වෙන් කරලා දැකීම විදර්ශන. මේ ටික ඔක්කොම පිළගැස්සුවට පස්සේ කරන දෙයටම නෙවෙයි විදර්ශනාව කියන්නේ. මේ විදිහට වෙන් කරලා පිළගස්වා හඳුනා ගැනීම දැකීම. අවශ්‍ය දේ මොනවද? අනවශ්‍ය දේ මොනවද? අවශ්‍ය දේ කොහොමද තියාගන්නේ? අවශ්‍ය දේ කොහොමද මතු කරගන්නේ? අනවශ්‍ය දේ කොහොමද අයින් කරන්නේ? අවශ්‍ය දේත් එක්ක ජීවත් වෙන්නේ කොහොමද? අනවශ්‍ය දේයින් අයින් වෙන්නේ කොහොමද? අර කියූ කාරණය සජීවී බව අපි හිතමු, කායික සජීවී බව අපි අත්දකින්නේ නැහැ. මේ ආධ්‍යාත්මික සජීවී බව ඇත්තකින් තියන්නේ, කායික සජීවී බවත් අප අත්දකින්නේ නැහැ. පණ කියන එක අපි අත්දකින්නේ නැහැ. පණ තියෙනවා කියලා අපි හිතනවා. හිතුවට පණ තියෙන බව අප අත්දකින්නවද? අත්දකලා තියෙනවද පණ තියෙනවා කියලා? ඔප්පු කරන්න පුළුවන් තර්ක කරලා. හුස්ම ගන්නවා, හෙලවෙනවා, මේ දැනෙනවා, රිදෙනවා, දැනෙනවා, ඒ තමයි පණ. පණ තියෙන නිසායි. මේ පණ තියෙන නිසා වෙන දේවල්. පණ නෙමෙයි ඒ අත්දකින්නේ. පණ තියෙන නිසා සිදුවන දේ. ඒ තුලින් තාර්කික නිගමනයකට එන්න පුළුවන් පණ තියෙනවා කියලා. හරි. හැබැයි මේ පණ දැකලා නෙමෙයි. මේ ප්‍රාණය පණ කියන්නේ සජීවී භව, සජීවී භවටම නෙමෙයි ප්‍රාණය කියන්නේ. නමුත් ওই දෙක අතර කිට්ටු සම්බන්ධයක් තියෙනවනේ. මේ ප්‍රාණය පණ කියන දේ දැනෙන්නේ පණ නැති වේගන එනකොට. මොන හේතුව නිසා හරි පණ නැති වෙනකොට අඩු වේගන යන විට, පණ නැති වේගන යන විට, පණ යන වෙලාවට තමයි මේ පණ කියන්නේ මොකද්ද කියන එක තේරෙන්න පටන් ගන්න. ඉතින් බොහෝ විට මේ සිද්ධ වෙන්නේ මැරෙනකොට. මැරෙනකොට තමයි මේ සජීවී බව නැති වෙනවනේ කියන කාරණේ තේරෙන්නේ. පණ නැති වෙනවා කියන කාරණේ තේරෙන්නේ පණ නැති වෙනකොට, මැරෙනකොට. සාමාන්‍ය එතින්දි පරක්කු වැඩි. එතින්දි සජීවී බව හඳුනගන්න ලැබෙන්නේ නිකන් මේ ඉස්සල යනවා, ඈතට ඈතට යනවා. දැන් අල්ලගන්න බෑ අපව, දුවල අල්ලගන්න බෑ සජීවී බව. ඉතින් පිටුපාල යනවා, ඈතින් ඈතට පුංචි වෙවි පුංචි වෙවි පුංචි වෙවි යනවා. අපිට දුවන්න පණ නැේද? ඒ දිහා හූල්ල හූල්ල බලන් ඉන්න වෙන්නේ. සමහර විට හුස්ම ගන්නීමේ අපහසුතාව එහෙම ඇති වෙන විට, වතුර ගිලිලා හරි වෙන රෝගයක් නිසා හරි, අන්න එතකොට මේ සජීවී බව නැති වෙනවා කියන එක දැනෙනවා. ඒ වචන නෙමෙයි, සමහරට වචන කියන්න වෙලාවකුත් නැහැ. නමුත් දැනෙනවා සජීවී බව නැති වෙන බව. ඒක මොන දුකන්ත. ඉතින්දි දුක. හැබැයි දැඟලුවට ඒක අල්ලගන්න බෑ සජීවී බව ඒ වෙලාවේ. ගිලෙනකොට දැඟලුවා කියලා හුස්ම ගන්න බෑනේ. ගොඩෙන්ට ඕනේ, උඩටෙන්ට ඕනේ වතුරෙන්. ඒ රෝගයක් වෙලාවේ දැඟලුවා කියලා හුස්ම ගන්න බෑ. ආපහු ඒ සජීවී බව ගන්න බෑ. ඒකට වෙන උපක්‍රමයක් භාවිතා කරන්න ඕනේ, ප්‍රතිකාරයක්. දැන් මේ අවස්ථා දෙකේ මේ නැති වෙනවා කියන එක තේරෙන්නේ. දැන් ආපහු හුස්ම ගන්න පුළුවන් නම් මොන තරම් සැනසෙල්ලක්ද? මොන තරම් සැනසෙල්ලක්ද? සජීවී බවත් එක්ක ලැබෙන අතුරු ඵලයේ තමයි සැනසෙල්ල. කිසියම් මොහොතක සජීවී නම් පරිම සැනසෙලිදායකයි. දුක කියන්නේ මැරිච්ච දෙයක්. ඒ තමයි ඇත්ත. දුකේ නෑ මොනම සජීවී බවක්වත්. දුක මැරිලා. එහෙනම් කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ දුක් විඳින විට තමයි මේ අවශ්‍යතාවය එන්නේ, භාවනා කරන්න ඕනෙකම එන්නේ. ඇත්තේ ඔක්කොම මේ වෙලාවට තමයි. හැබැයි හොඳට බලන්න, ශෝකය කියන්නේ මැරිච්ච දෙයක්. ඔය අතීතයටයි ශෝක කරන්නේ. වෙලා ඉවර වෙච්ච දෙයකටයි අඬන්නේ. සජීවී පවාපව වර්තමානී ජීවත් කරමු. වර්තමානී ජීවත් කරමු. සජීවී බව අපව ප්‍රබෝධමත් කරන. ප්‍රබෝධමත් කරන. ඒ උත්තේජනයක් දෙනව නෙවෙයි. විනස්සල විහිළු කරන. එහෙම නෙවෙයි. ආධ්‍යාත්මිකව ඇතුළතින් බොහොම නිශ්චල වූ ප්‍රබෝධයක් ඇති කරමු. ඒ ප්‍රබෝධය නිශ්චලයි. නිකන් නටන්න හිතෙන්න, අපුඩි ගහන්න හිතෙන්න, උඩපණින්න, කෑ ගහන්න නෑ. එහෙම ප්‍රබෝධයක් නොවේ. නිහඬ වූ ප්‍රබෝධයක්. ඇති කරගන්න. සහ පළවෙනි වරට දැනෙනවා තමන් ඉන්න බව. තමන් ඉන්න බව දැනෙනවා. එතනත් විවාද සම්පන්න වෙන්න පිළිවන්. ඇයි දැනෙන්නේ නැද්ද? අපි ඉන්නවා කියලා දැනෙනවනේ. බඩගින්න දැනෙනවා, තිබහ දැනෙනවා, දුක දැනෙනවා, තරහ දැනෙනවා. ඒ දැනින්නේ Taman නෙමෙයි. දුකයි දැනෙන්නේ, බඩගින්නයි දැනෙන්නේ, තිබහයි දැනෙන්නේ, ඉසේ රදෙයි දැනෙන්නේ. ඔය ඕවා නෙමෙයි Taman කියන්නේ. මේ මෙපමණ කල දැනුනේ ওই ටික. දැන් ඕවා නොදැනෙන්න තමයි කරන්න පුළුවන් හැමදේමත් කළේ. බඩගින්න නොදැනීන්ට, තිබහ නොදැනීයන්ට, ලෙඩ නොදැනීයන්ට, වේදනා නොදැනීයන්ට, දුක නොදැනීයන්ට තමයි හැමදේම කළේ. සජීවී වෙන්න නෙමෙයි, සජීවී වෙන්න වෙලාවක් නැහැ මිනිස්සෙකුට. ඔය ප්‍රශ්න ටික විසඳ ගන්න ජීවිතේ කැප කරන එක බඩගින්නක් නෙමෙයිනේ, බඩගිනි කීයක් නැති කරගත්. ඉතින් තමන්ව දැනෙන්න වෙලාවක් තියෙද? නෑ. මේව නෙමෙයි ප්‍රශ්න. මේව නෙමෙයි ප්‍රශ්න. මේ තමන්ව නෙමෙයි දැනෙන්නේ. අන්න ඒ බව තේරෙනවා විදර්ශනාවේදී. සන්න විදර්ශනාදී කියන්නේ බඩගින්න මම නෙමෙයි. තිබහ තියෙන හැබැයි තිබහ මම නෙමෙයි. එහෙම විදර්ශනා කරනවනේ. තිබහ මම නෙමෙයි. විදෙනවා වේදනාව මම නෙමෙයි. රස්නේ මම නෙමෙයි. හිතනවා විතරක් නෙමෙයි, එහෙම දකිනවා. දකිනකොට ඔව් ඒක මම නෙමෙයි. ඒ රස්නේ. මේ බඩගින්න. මේ තිබහ. මේ නිදිමත. නිදිමත මම නෙමෙයි. හැබැයි මේ පමණ කල් අප රැවටුණා ඒ මම. ඒව මගේ. මගේ ප්‍රශ්න. ඉතින් මේ ප්‍රශ්න ටික විසඳන්න තමයි මේ ජීවිත කාලෙම නාස්ති කරන්නේ. මේ මනුෂ්‍යත්වයේ ලබාගෙන ඒ ඉින් ගන්න තියෙන ප්‍රයෝජනේ නෙවෙයි ගන්න. මේ අහක යන ප්‍රශ්න ටික මගේ කරගෙන ඒව විසඳන්න බලන්න. මේ විසඳපු එකම එක ප්‍රශ්නයක්වත් නැහැ මේ වෙන විට. නැවත ඇති නොවන විදියට විසඳගත්ත එකම එක ප්‍රශ්නයක් තියෙනවද? එකම එක ප්‍රශ්නයක් ගැන හරි කියන්න පුළුවන් ද? මේක නැවත කවදාවත් ඇති වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ ගැන ආයි හිතන්න ඕනෙම නැහැ. තාවකාලික විසඳුම්. තමන්ට තමන් දැනෙන්න පටන් ගන්න. අන්න සජීවී බව. කියන්නේ මම කියන්නේ ආත්මයක් තියෙනවා. ඒ කතා නෙමෙයි මේ. තමන්ට තමන්ව දැනෙනවා. සජීවී වනමි. ඉතින් ධර්ම දේශනාවකදී අන්න ඒ දේශනේ සජීවී නම් අපට අපව දැනෙනවා. අපව අපට අපව ගැඹුරින්ම ස්පර්ශ වෙනවා. දහමයි තමනුයි දෙකක් නොවේ කියන කාරණේ තේරෙනවා. මේ කියන දේ මමයි එකයි කියන එක තේරෙනවා. දැන් මටමයි කියන්නේ කියලා කලින් කිව්වේ ඒක. මේ මටයි කියන්නේ. වෙන කාටවත් නෙමෙයි මටයි කියන්නේ. මේ මම ගැනයි කියන්නේ. මට වෙන දේ ගැනයි මේ කියන්නේ. මම ඉන්න තැන ගැනයි මේ කියන්නේ. මා යායිත තැන ගැනයි මේ කියන්නේ. එතෙන්ට මම කොහොමද යන්නේ? ඒ මගේ මාර්ගය ගැනයි කියන්නේ. එතනදී අප්‍රමාණ වූ සතුටක් ඇති වෙනවා. අප්‍රමාණ වූ ප්‍රමෝදයක් ඇති වෙනවා. සජීවී වන විට ඒ සමාන කරන්න බෑ වෙන කිසිම ජීවිතේ විඳ සතුටක් සඟ. ඒ නිවි සැනසුණු ප්‍රමෝදයක්, නටන උඩ පනින්න කෑ ගහන්න එහෙම හිතෙන ප්‍රමෝදයක් නෙවෙයි. ගැඹුරින්ම නිහඬ කරන ප්‍රමෝදයක්. මේ හොඳටම ඇති කියා හිතනවා. මේ හොඳටම ඇති. ඇහුව ඇති. කියන්න තියෙන්නේ කිව්වා. අහන්න තියෙන්නේ කැමුවා. දැන් තියෙන්නේ കണ്ടെത്തിയിട്ട് ഈ ഉണ്ടാക്കിയിട്ടുള്ളൂ. ഈ തമ സമാധി ഉദാഹരിത്തുവത്തുനി അപ്പേ ലസനത്തനി നവാത്തല മേ നിശബ്ദതാവയത്തേക്ക് മേ സജീവി നിഹണ്ടിയാവത് സമഗ് ഹെക്കി പമന് ഏകാത്മിക വെമു ഹെക്കി പമന് സജീവി വെമു മട്ട് മാവ് പെനിന് എഹേന് ദനിന് ആ സ്പർശവെന് തറമറ്റ് മമ് മട്ട് സമീപവിമു തമങ് തമങ്വ് ദനിന് തറമറ്റ് തമൻറ്റ് തമങ് എഹന് തറമറ്റ് ഒബറ്റ് ഒബവ് സ്പർശവെന് തറമറ്റ് ഒബ് ഒബറ്റ് സമീപവെന്ന് ഒബറ്റ് സമന്തെന്ന് ഒബത് സമഗ് സജീവിവെന്ന് ഏ ദഹമത് സമഗ് സജീവിയുനാട്ട് സമാനായി മന്ദ് ഒബക്കിയന്നെ ദഹമട്ട് ദഹമക്കിയന്നെ ഒബട്ട് മീ തമാൻ്റെ തമാറമറ്റ് ഗംബുരിന്മനിയോ തമാൻ്റെ തമാങ്കിമ കമ്പനിയ നിസ്സലുള്ളൂ അദ്ദേഹീമത് സമഗ് കളിയിട്ടുതേ കുമത്ത് യായിട്ട് മങ്ക കുമത്ത് അത്തലയുക്തി നിവരണ പഹ വെടിയുക്തി ഇന്ദ്രിയ പഹ മേവ തേരും വേരും കരഗനീന് ഏ വിദർശനാവേ പലമുകാര്യ മീ പെഹദിലി മാർഗ സിദ്ധിയമ സമഗ് ആദരണീയ കമൻ സഗേനി അപ്പി സമുഗണിമു സേമ ദിനാട്ടിന് സെതാത്മവേവാ ശാന്തിയാത്മവേവാ സെനസില്ലാത്മവേവ